ගරු චන්දිම වීරක්කොඩි මැතිතුමා ඔබතුමාට විනාඩි 10ක් කාලයක් ලැබෙනවා.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේ මොහොතේ අපි ගමනාගමනය පිළිබඳව අදාළ ගැසට් නිවේදන කීපයක් පිළිබඳව තමයි සාකච්ඡා කරන්න තියෙන්නේ. ඒ පිළිබඳ ඒ ගෙන යන කටයුතු වලට අපේ ආශිර්වාදය පළ කරමින් මේ මොහොතේ අපි රටක් හැටියට ඊට වඩා අතිශය භයංකර තත්ත්වයකට මුහුණ දෙමින් පවතින බව මහජන නියෝජිතයන් හැටියට තේරුම් ගත යුතුයි කියන කාරණය පිළිබඳව අවධානය යොමු කරන්න මම කැමතියි. ජනතාවගේ මැතිවරණ ඡන්ද අයිතිය අකුලලා මේ වන විට පළාත් සභා මැතිවරණය අවුරුදු 4 මාරක් නවත්තලා තියෙනවා. ප්‍රාදේශීය සභා මැතිවරණය නවත්තන්න විවිධ උපරවැට්ටි යොදද්දී රංජිත් මද්දුම බණ්ඩාර අපේ මන්ත්‍රීතුමා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක් ලබාගෙන තියෙනවා. මැතිවරණ පැවැත්වීම සඳහා වෙන් කරන ලද මුදල් මුදාහැරීමෙන් වැළකීම තහනම් කරමි. එවන් ප්‍රගතිශීලී රටම අගය කරන තීන්දුවක් ලබා ගැනීම වෙනුවෙන් කැපවෙච්ච රංජිත් මද්දුම් බණ්ඩාර මැතිතුමාට අපේ කෘතඥතාවයේ ස්තුතිය මේ මොහොතේ පුද කරන්න ඕන. ඒ එසේ වුණත් අද අපිට පේනවා මේ මැතිවරණය නොදී ජනතාවගේ අයිතිය උදුර ගැනීම සඳහා විවිධ උපක්‍රම මේ රටේ ක්‍රියාත්මක වෙනවා. අද අපි දැක්කා පල්ස් එක වැඩ කරන නාඩි වැඩ කරන ඕනම කෙනෙකුට තේරෙන බොරුවක් ජනාධිපතිවරයා ඇවිල්ලා අද පාර්ලිමේන්තුවේ කිව්වා. මොකද්ද? අද මැතිවරණ කොමිෂන් සභාවට මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා කැඳෙව්වම මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා මැතිවරණ කොමිෂන් සභාවට කැඳෙව්වේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ප්‍රකාරව මැතිවරණ දිනය පිළිබඳව තීන්දුව කරන්න. මේ පිළිබඳව මැතිවරණ කොමිෂම නිවේදනය කළා. මුදල් ලේකම් මේ ගැන ඉතාම හොඳින් කලින්ම දැනගෙන හිටියා. නමුත් ඔහු කිව්වා එන්න වෙන්නේ නැහැ, සිකියුරිටි කවුන්සිල් එක තියෙනවා කියලා. අද උදේ සිකියුරිටි කවුන්සිල් එක තියෙනවා කියලා මහා ආරක්ෂක ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ මොහොතේම ජනාධිපතිවරයාට පැය භාගයකින් විනාඩි 15කින් සිකියුරිටි කවුන්සිල් තියලා පාර්ලිමේන්තුවට එන්න හැකියාව ලැබෙන්නේ නැහැ. නමුත් මේ මැතිවරණය කල් දැමීමට අවශ්‍ය නිසා මුදල් මැතිවරණ කොමිෂන් සභාව මග අරින්න අවශ්‍ය නිසා මුදල් ලේකම්වරයා රඳවා ගත්තා. ඔවාවේ නැහැ. මේ තුලින් මේ රඟපෑමෙන් මේ වැඩපිළිවෙලෙන් උත්සාහ ගන්නේ මේ රටේ මිනිස්සුන්ගේ අයිතිය උදුර ගැනීම. ඒ අයිතිය උදුර ගැනීමට එරෙහිව පාර්ලිමේන්තුව තුල අපි අද අසරණ වෙලා ඉන්නේ. පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරු පත් කරලා යවන්නේ ජනතාව නියෝජනය කරන්න, ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න. නමුත් ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම පාර්ලිමේන්තුව තුල කරන්න බැරි නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුව අරගෙන ඒ තුලින් ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න හදනකොට ඒකටත් වැටබඳින්න අද විධායකයේ සහ පාර්ලිමේන්තුවේ යම් උදවිය කටයුතු කරනවා. මට ලැජ්ජ හිතුණා අපේ මන්ත්‍රීවරයෙක් නැගිටලා පාර්ලිමේන්තුවේ අයිතිය, ජනතාවගේ අයිතිය, ජනතාවගේ ඡන්ද බලය රැකීමේ අයිතිය අධිකරණය විසින් පිළිගත් අවස්ථාවක ඒ අයිතිය ශක්තිමත් කිරීමට අධිකරණය තීන්දුවක් දීලා දීපු අවස්ථාවක අපේම මන්ත්‍රීවරයෙක් මහජන ඡන්දයෙන් පත්වෙච්ච මන්ත්‍රීවරයෙක් නැගිටලා වරප්‍රසාද ප්‍රශ්නයක් යොමු කරනවා. මේ නාටකය, මේ තිර රචනය, මේ සියල්ල ජනතාව බලන් ඉන්නේ සිත් සතන් සතුටු කරන ආකාරයේ නාට්‍යයක් හැටියට නෙමෙයි. මේවා දකිනකොට අපේ මේ පාර්ලිමේන්තුවේ ක්‍රියාදාමය පාර්ලිමේන්තුව තුලින් ජනතාවගේ අයිතිවාසිකම් උදුර ගැනීමට ගැන වැඩපිළිවෙල දැක්කම මිනිසුන්ගේ ලේකෝප වෙලා ඉන්නේ. මිනිසුන්ගේ තමන්ගේ අයිතිය ආරක්ෂා කරගන්න බාර දීපු උදවිය විසින් වලලා දානකොට ඒ වෙනුවෙන් කළ හැක්කේ කුමක්ද කියන ඊගාව විකල්පය පිළිබඳව එළියේ ඉන්න ජනතාව කල්පනා කරනවායි කියන එක ජනාධිපතිවරයා ඇතුළු රජය තේරුම් ගත යුතුයි. අපි රටක් හැටියට සතුටු වෙනවා IMF වරප්‍රසාදය අපිට ලබා ගන්න පුළුවන් නම් IMF පහසුකම් ලබා ගන්න පුළුවන් නම් අද ඇවිල්ලා ජනාධිපතිවරයා කිව්වා මං හිතනවා කියපු දේ ඇත්ත කියලා. ඒ කියලා ඒ ආකාරයට අපිට IMF පහසුකම් ලැබෙනවා නම් අපි රටක් හැටියට මහජන නියෝජිතව හැටියට සතුටු වෙනවා. නමුත් මතක තියාගන්න අපි IMF අපට වරප්‍රසාද ලබා දෙනකොට අපිට ඕන ඕන විදියට වියදම් කරන්න මුදල් නෙමෙයි ලැබෙන්නේ. අපේ රටේ ආර්ථිකය ගොඩනගන්නට අවශ්‍ය කරන ස්ථාවර පදනම, ඒ සඳහා අවශ්‍ය කරන සහතිකය, ඒ සඳහා අවශ්‍ය කරන ලෝකයට යන්නට අවශ්‍ය කරන මාර්ගය තමයි ඒ තුලින් ලැබෙන්නේ. නමුත් අපේ රටට ආයෝජන ගෙන්නන්න, අපේ රට සංවර්ධනය කරන්න අවශ්‍ය කරන ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමේදී අපේ රටට ආයෝජන ගේන, අපේ රටට විවිධ ආධාර ලබා දෙන, විවිධ පහසුකම් සපයා දෙන කණ්ඩායම් වලට අපේ රට පිළිබඳ විශ්වාසයක් ඇති විය යුතුයි. අපේ රට පිළිබඳ විශ්වාසයක් ඇතිවන්න නම් අපේ රට පිළිබඳ දේශපාලන ස්ථාවරය පිළිබඳ විශ්වාසයක් ඇතිවන්න නම් මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත විය යුතුයි. කිසිදු කෙනෙකුට රට තුල සහ රටින් පිටත ඉඳන් බලන මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය යටපත් කළා ඒකාධිපති ග්‍රහණයකට රට නතු කරගෙන තමන්ට ඕන දේ ප්‍රමණ ක්‍රියාත්මක කරමින් ජනතාවගේ හඬ වහලා පාර්ලිමේන්තුව තුල කටයුතු කරන්න, රට තුල කටයුතු කරන්න උත්සාහ ගන්නවයි කියලා තේරුණොත් ඒක භයංකර තත්වයක්. මුදල් කාරක සභාවේදී ඇතිවෙච්ච තත්වය, මහලේකම්තුමා මෙතන ඉන්නවා, මම කමිටු සමාජිකයෙක් හැටියට අපි විරුද්ධ වුණා මුදල් කාරක සභාවේදී මේ පත් කිරීම සම්බන්ධව. ඔබතුමා දන්නවා, නමුත් ඒක තුට්ටු දෙකකට ගණන් ගත්තේ නැහැ. කථානායකතුමාට මේ කාරණා පිළිබඳ කරුණු පැහැදිලි කරන්න අද උදේ ඉල්ලුවම මුදල් කාරක සභාවේ සමාජිකයෙක් හැටියට, ඒ ප්‍රශ්නය මතු කරපු සමාජිකයෙක් හැටියට මට කතා කරන්න අයිති අවස්ථාව දුන්නේ නැහැ. මාලේකම්තුමා දන්නවා ඉතාම පැහැදිලිව මුදල් කාරක සභාවේ සභාපතිවරයා පත් කරන්නට හැකියාව තියෙන්නේ විපක්ෂයට. ඒ පත් කිරීම කරන්නේ පාර්ලිමේන්තුවේ කමිටි ඔෆ් සිලෙක්ෂන් එකෙන්, පාර්ලිමේන්තුවේ කමිටි ඔෆ් සිලෙක්ෂන් එකෙන් විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු පත් කළා තියෙන මොහොතක, ඒ මන්ත්‍රීවරයා ඉවත් වෙලා තියෙන මොහොතක, ඒ මන්ත්‍රීවරයා ඉවත් වෙලා තියෙන මොහොතක ඒ තනතුරේ පුරප්පාඩුවක් ඇති වෙලා තිබුණා. ඒ මොහොතේ ඒ එදා ස්ථාවර නියෝග වලට අනුව මහලේකම්තුමනි, එදා භාවිතා කරපු ස්ථාවර නියෝග 106 ඒකට අනුව සභාපතිවරයා නොපැමිණ ඇති අවස්ථාවක, සභාපතිවරයා නොපැමිණ ඇති අවස්ථාවක තමයි සභාවේ
එකගාලික
මන්ත්‍රීවරයෙක් පත් කරගන්න පුළුවන් සභාපතිත්වයට. නමුත් ඒ මොහොතේ ඉතාම පැහැදිලිව කටයුතු කරපු මන්ත්‍රීවරයා සභාවේ හිටියා. නියෝජ්‍ය මහලේකම්තුමා කිව්වා ඔහු ඉල්ලා අස්වෙච්ච නිසා ඔහුට වැඩ බලන්න හැකියාවක් නැහැ කියලා. ඉල්ලා අස්වුණා කියන එක ඔප්පු වෙලා තියෙද්දි, ඒ අදාළ මන්ත්‍රීවරයා පැමිණ සිටිද්දි, ඉල්ලා අස්වෙච්ච අවස්ථාවක පුරප්පාඩුව පත් කිරීම සඳහා බලය නැති තැනක, බලය නැතුව තියෙද්දි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක් වාඩි වෙලා ඒ ගත්ත තීරණය මේ පාර්ලිමේන්තුවේ නීතිවලට, වරප්‍රසාදවලට, අපේ ස්ටෑන්ඩින් ඕඩර්ස් වලට පටහැනි විරුද්ධයි. අද කතා කරනවා විපක්ෂය රජයේ වැඩපිළිවෙල බකල් කරන්න හදනවා කියලා. එහෙම නෙමෙයි, රජයම තමයි මේ අර්බුදය ඇති කරේ. අපි විපක්ෂය හැටියට, මුදල් කමිටුවේ සමාජිකයන් හැටියට අපි හැමදාම නිවැරදි දේ රට වෙනුවෙන්, ජනතාව වෙනුවෙන් ඉටු කරන්න රජයට මඟ පෙන්නුම් කරලා දුන්නා, අවස්ථාව සහයෝගය ලබා දුන්නා. නමුත් අදත් බලන්න, අද දැන් පත් කිරීමේ අයිතිය තියෙන්නේ කාටද? කමිටි ඔෆ් සිලෙක්ෂන් එක දවස් 7කින් පත් කරන්න අවශ්‍යතාවය තියෙනවා. නමුත් මන්දා මට දන්න විදිහට කමිටි ඔෆ් සිලෙක්ෂන් එක පත් ආයින් දිනේ දාලා තින්නේ අප්‍රේල් මාසේ 1 වෙනිදා. එහෙම නේද ලේකම්තුමා? අප්‍රේල් මාසේ 1 වෙනිදා වෙනකන් කමිටි ඔෆ් සිලෙක්ෂන් එක මේ ආකාරයට කල් යවන්නේ ඇයි? මේ රටේ අර්බුදයක් ඇති කළා.
අප්‍රේල් 4 ගරුව මන්ත්‍රීතුමා.
අප්‍රේල් 4 වෙනකන් කල් දාලා තියෙන්නේ ඇයි? They can always convene within 7 days. As per the standing orders, reappointment can be made within 7 days, subsequent to 7 days, upon expiration of 7 days. Why can't the committee of selection be convened on that particular day and resolve this issue? This government doesn't want people's democratic rights to be strengthened. This is a pathetic situation. I, as a member of parliament, as an elected member of parliament, cannot agree with this way forward. Our country is known as a democracy. This is one of the oldest democracies in this region. We have been entitled to universal franchise since 1931. But unfortunately, we are losing all the rights that we have been entertaining, enjoying on behalf of the people of this country at this point of time. And at the same time, we are trying to go, convince international community, get whatever funding facility from IMF, get the best possible assistance from World Bank. Well, we are with the government, we are with the people to enable the government to get whatever facility to develop this country. But we will not be able to agree at the cost of democracy. In a country that is moving away from democracy, in a country where people's rights are not being protected, we will not be able to be happy. We will not be able to be developed. We will not be able to take this country forward if this dictatorship continues in this country by this government. This is a government that does not have people's blessings. This is not a government that is acceptable to the people. People want an election to elect their own government, government of people's choice. I will take this opportunity to warn the government, warn the president and the government, not to pursue this type of conduct which is against democracy.
Thank you. Honorable Shanta Bandara, you have 9 minutes.
ස්තුති මුලස්සනාරුඩ ගරු මන්ත්‍රීතුමනි විශේෂයෙන්ම මෝටර රථ නියාමනය සම්බන්ධයෙන් අපි රෙගුලාසි කීපයක් සම්මත කරන වෙලාවේදී මම ඒ කාරණේ ප්‍රවේශන මතින් යම් විශේෂිත වූ කාරණයක් මේ සභාවට මතු කරන්න කැමතියි විශේෂයෙන්ම ඉල්ලීමක් කරන්න තිබෙනවා මොකද අපේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැවිලි සමාගමට කුරුණෑගල වැවිලි සමාගමට අයත් දම්පැලැස්ස ප්‍රදේශයේ ඔලියදෙනිය වතුයායේ උස් බිම් කොටසක් ඉවත් කිරීම සම්බන්ධයෙන් එම ආයතනය විසින් අවසරයක් ලබා දීලා තිබෙනවා පුත්තලම් දිස්ත්‍රික්කයේ නියෝජනය කරන පුජ්‍යලයෙකුට ඒ ටෙන්ඩර් ක්‍රියාපටිපාටිය මත මං සොයාල බැලුව ප්‍රදේශයේ සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරයා වශයෙන් මීට වසර දෙකකට කලින් ඒ අවසරය ලබා දීලා තියෙනවා ඔවුන් පත්තරේ දාලා ටෙන්ඩර් කැඳවලා ඒ ටෙන්ඩර් පටිපාටි යත්තේ එක්කෙනෙකුට ඒ පස් ඉවත් කිරීම සඳහා නමුත් ඒ කටයුතු වෙනුවෙන් අවශ්‍ය අවසරය භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයත් ඒ වගේම පරිසර අධිකාරියත් ඒ වගේම ජල සම්පත් සංවර්ධන මණ්ඩලය ඇතුළු අවසරය ලබා ගත යුතු සියලු ආයතනවලින් අවසර ලබාගෙන තිබෙනවා මේ කිසි තැනක අපේ ගරු අධිකරණ ඇමතුමනි ඒ වගේ දෙයක් කිරීමේදී ප්‍රදේශයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගෙන් අවසර ගන්න හෝ එහෙම නැත්නම් සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරයාගෙන් අවසර ගන්න නැහැ. නමුත් ඒ ආයතනවලින් අවසරයේ තාක්ෂණික පැත්තෙන් සහයෝගය ලබා දෙන නැත්නම් තාක්ෂණ දැනුම තියෙන ආයතනවලින් අවසර අරගෙන මේ කාර්යභාරය ආරම්භ කරන්න කටයුතු කරද්දී ඒ සඳහා මහජන විරෝධතාවයක් ඇවිල්ලා තිබෙනවා මේ වෙනකොට ඒ මහජන විරෝධතාවයේදී ඔවුන් ප්‍රධාන වශයෙන්ම චෝදනා කරන්නේ ඒ ප්‍රදේශීය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා හැටියට මාහත. ඇත්තෙන්ම ඒ සම්බන්ධව අපි දැනගත් අවස්ථා කීපයකදී ඒක නවත්වීමට කටයුතු කරා. නමුත් ඔවුන්ට තියෙන නෛතික බලයන් පාවිච්චි කරලා ඒ කටයුතු ආරම්භ කරලා තිබෙනවා. ඒත් ඒ නිසා අපි විශේෂයෙන් මේ ගැන උනන්දුවෙන් කටයුතු කරනවා මේ පිළිබඳව දන්නන්න ඕන සියලු ආයතනවලට දැනුම් දුන්නා. මේ අය මේ ගම් ප්‍රදේශයේ අය ගොවි සංවිධාන ඇතුළු සියලු දෙනා මට කතා කරා මේ පිළිබඳ ප්‍රශ්නය මං කිව්වා පසුගිය 26 වෙනිදා පෙබරවාරි 26 වෙනිදා උදේ 10ට මගේ කාර්යාලයට පැමිණෙන්න කියලා නමුත් මං හිතන්නේ සමහර අයට මගේ කාර්යාලයට එන්න අපහසුතාවයක් තියෙනවා. හේතුව තාම අර අරගල කරුවන් විසින් ගිනි තබා විනාශ කරපු තැනම තමයි මම මහජන හමුව පවත්වන්නේ. ඒ නිසා මං උදේ 10ට බලාගෙන හිටියා. 10ට වෙලාව දුන්නේ 11 වෙනකම් බැලුවා 12 වෙනකම් බැලුවා 12 හමාර වෙනකම් බැලුවා කවුරුත් ආවේ නැහැ. ඒ ප්‍රශ්නේ අරගෙන ඒ ස්ථානෙට පසුව මං ඒ ස්ථානෙන් ඉවත් වුණාට පස්සේ ලිපියක් ගෙනත් දීලා තියෙනවා. ඒකත් මට නෙමෙයි භූවිද්‍යා පතල් ගැනීම් කාර්යංශයේ සභාපතිතුමාට යොපු ලිපියක පිටපතක් මට එවලා තිබුණා 1/1 විසින්. ඒ අය ආවනම් මං ඒ වෙලාවම අවශ්‍ය ආයතනත් එක්ක කතා කරලා ඒ කටයුතු කරනවා. නමුත් පළවෙනිදා දවසේ බදාදා දවස කවුරුත් දන්නවා යමක්කම තේරෙන අය බදාදා දවසට අමාත්‍යවරයෙක් අමාත්‍යංශය අනිවාර්යයෙන්ම රැඳී ඉන්න ඕනේ. ඒ දිනේදී උද්ඝෝෂණයක් ඒ ප්‍රදේශයේ පැවැත්තුවා. නමුත් මට ඒකට සහභාගී වෙන්න විදිහක් නැහැ. අමාත්‍යංශයේ මම වෘත්තීය සමිති සමග සහ සාකච්ඡා කීපයක් යොදාගෙන තිබුන නිසා. සා එතනදී යම් දේශපාලන පක්ෂවලට සම්බන්ධ අයට ඕමනාව තිබ්බේ පරිසර හානිය වළක්වනවට වඩා ඒ ප්‍රදේශයේ දේශපාලන නායකත්වයට මඩ ගසන්න. ඒකට ප්‍රශ්නයක් නැහැ. අපිට ඒවා හොඳට හුරුයි. නමුත් පසුගිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවත් මේ පිළිබඳව අපි කතා කරලා දැනටත් උපදේශයක් ලබා දීලා තියෙනවා. මේ සම්බන්ධව නැවත විධිමත් වූ පරීක්ෂණයක් අනිවාර්යයෙන්ම ආයතන සියල්ලම ඒකාබද්ධ පරීක්ෂණයක් පවත්වන්න කියලා. ඒ අනුව පරිසර හානියක් වෙනවා නම් අනිවාර්යයෙන් නවත්තන්න ඕනේ. මම මේ වෙලාවේදී ඒ ප්‍රදේශයේ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා හැටියට විශේෂයෙන් ඉල්ලීමක් කරනවා මේ පරිසර විනාශය නවත්තන්න මේ වැවිලි කර්මාන්තගරු අමාත්‍යතුමාත් ඒ වගේම පරිසර අමාත්‍යතුමාගේ සහයෝගය ලබා දීලා ඒ කටයුත්ත සම්පූර්ණයෙන්ම නවතාලන්න කටයුතු කරන්න. මොකද අපි පස්ගල් වැලි එක්ක ජීවත් වෙන මහජන නියුතු නෙමෙයි. ඉතාම සාධාරණව තමන්ගේ කාර්යභාරය මොකද්ද කියලා හරියට තේරුම් අරගෙන කටයුතු කරන අය. මීට පෙරත් ඒ පීල්ලකන්ද ප්‍රදේශයේ පස්සිවත් කරන්න ආපුවාම මම සම්පූර්ණයෙන් මැදිහත් වෙලා ඒ අයට ඒ අවස්ථාවන් ලබා දෙන්න නැතුව ඒ ප්‍රදේශ ආරක්ෂා කරලා දෙන්න කටයුතු කරා. මේ වෙනකොට දඹදෙනිය මැතිවරණ කොට්ටාසේ තවත් වඩුවාව කියන ප්‍රදේශයේ සම්පූර්ණ අක්කර 26ක් එලි කරන්න ඉතාම ව්‍යාජ විදිහට ඔප්පු හදලා ඒ අය ඇවිල්ලා සූදානම් වුණා. නමුත් මම ඒ ස්ථානයේ ප්‍රදේශවාසීන් එක්ක මැදිහත් වෙලා ඒ කටයුතුත් නැවැත්තුවා. ඒ නිසා දඹදෙනිය කියන්නේ ඓතිහාසික ප්‍රදේශයක්. මේ රටේ තුන්වෙනි රාජධානිය, ශ්‍රී දළදා වහන්සේ වැඩ හිටපු පුණ්‍ය භූමිය. අපි ඉන්න තාක්කල් අනවශ්‍ය විදිහට පරිසර හානියකින් කරන්න ඉඩ දෙන්නේ නැහැ. නමුත් මේ වගේ ප්‍රධානම ප්‍රශ්නය තමයි ඒ ප්‍රදේශයේ නියෝජනය කරන මහජන නියෝජිතයාට කිසිම මැදිහත්වීමක් නෛතිකව කරන්න බැහැ. අවසර ලබා දීමක් හෝ කිසි දෙයක් අපෙන් අවසර ගන්න නැහැ. අවසර ගන්න ඒ ෆෝම් එකවත් කොහෙවත් නැහැ. ගන්නේ පරිසර අධිකාරියනුයි, භූවිද්‍යා පතල් ගැනීම් කාර්යාංශෙනුයි, ඊළඟ ජල සම්පත් සංවර්ධන මණ්ඩලය ඇතුළු ඒ අදාළ ආයතනවලු, ප්‍රාදේශීය සභාව, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය. සමහර ඒවාට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් අවසර ගන්න අවශ්‍යත් නැහැ. ඉතින් මේ තත්ත්වයන් තුළ අපි ඉතාම අසරණ තත්ත්වයට පත් වෙනවා. මොකද ව්‍යාජ විදිහට මේ කටයුතු හරහා විවිධ දේශපාලන පක්ෂවල අය දේශපාලන මඩගැසීම් කරනවා. මම ඉල්ලීමක් කරනවා එහෙම කරන්න එපා. හරියට ඇත්ත තත්ත්වය දැනගෙන හඳුනාගෙන කටයුතු කරන්න කියන ඉල්ලීම කරමින් ඒ කටයුත්ත නවත්තන්න අවශ්‍ය මගේ පූර්ණ සහයෝගය අනිවාර්යයෙන්ම ලබා දෙනවා කියන එකත් මම මතක් කරන්න කැමතියි. ඒ සඳහා ගරු අමත් විශේෂ භාර අමාත්‍යතුමාලගේ සහයෝගය මේ සභාවේදී මම ඉල්ලා සිටිනවා. විශේෂයෙන්ම අද මේ ප්‍රවාහන ශේෂ්ත්‍රයට සම්බන්ධව කටයුතු කරද්දී ගරු බන්දුල ගුණවර්ධන මැතිතුමා විශේෂ භාර අමාත්‍යවරයා හැටියට මේ යෝජනාවන් ටික ගෙනත් තිබෙනවා. ඒ වගේම අපේ ඒ හා සම්බන්ධව කටයුතු කරන රාජ්‍ය අමාත්‍ය ගරු ලසන්ත අලගේවන්න මැතිතුමා අපි දැක්කා ඒ දෙපළම එකතු වෙලා අනිකුත් නිලධාරීන් එක්ක මේ ප්‍රවාහන පද්ධතියේ යම් යම් පුළුල් වෙනස්කීම් කරන්න සහ නෛතික රාමුන් වෙනස් කරමින් අදට ගැළපෙන ආකාරයේ කටයුතු රාශියක් මේ වෙනකොට දියත් කරමින් ඉන්නවා. මම විශේෂයෙන්ම ඔබගේ අවධානයට යොමු කරනවා ගරු අමාත්‍යතුමනි, මේ අපේ රටේ සිදුවෙන මාර්ග අනතුරු සම්බන්ධව අපි පාර්ලිමේන්තුවට ආපු දවසේ ඉඳලා 2010 ඉඳලා තේරීම් කාරක සභාව ඇතුළු සියල්ලගෙම කටයුතු කරා. ඒ කටයුතු කරන හැම අවස්ථාවේදී යෝජනා රාශියක් අපි සම්පාදනය කරා. මම හඳුනාගත්ත, මට දැනුණ, මං හඳුනාගත්ත දෙයක් තමයි අපි ඕනම ශේෂ්ත්‍රයකට කවුරු හරි බඳව ගද්දි, ගුරුවරයෙක් බඳව ගද්දි, ඔහුගේ බඳවගා උපාධිය තිබුණත් නැතත් විද්‍යාපීඨ උනත් ඊට පස්සේ ගුරු පුහුණුවක් ලබා දෙනවා කෙටි කාලයකට. ඒ වගේම පොලිස් නිලධාරියෙක් බඳව ගත්තත්, වෙනත් නිලධාරියෙක් බඳව ගත්තත්, අඩුම තරමින් ලිපිකරුවෙක් බඳව ගත්තත් ඒ අයට අඩු ගානේ ආයතන සංග්‍රහය ඒ පිළිබඳව අඩුම ගානේ සතියකවත් වැඩමුළු පවත්වලා ඒ දැනුවත් කිරීමක් කරනවා. නමුත් අපේ රටේ රියදුරු බලපත්‍ර ලබා දෙන ආයතනවල ඒ රියදුරු බලපත්‍ර ලබා දෙන ආකාරය ඉතාම සද්භාවයෙන් හොඳට කරන ආයතනක් තියෙනවා. නමුත් අපි අවංකව දන්නවා මිල මුදල් එක්ක ඒ රියදුරු බලපත්‍ර ලබා දෙන ආකාරයන් අපි නොදන්නවා නෙමෙයි. හැබැයි ඒ කෙසේ හෝ රියදුරු බලපත්‍රයක් බරවාන හෝ සැහැල්ලු බලපත්‍රයක් ලබා ගන්න කෙනෙකුට අපට පුළුවන්නම් මාසයක් තුළ ලංකාවේ ලබා දෙන ප්‍රමාණය ගත්තොත් ඉතාම සීමිත සංඛ්‍යාවක්. හැබැයි මේ රටේ වෙන අනතුරු වලින් ඒ වෙන ජීවිත හානි ඒ වගේම ආබාධිත තත්ත්වයට පත් වෙන අය ඒ හරහා ඒ පවුල් අසරණ වෙන තත්ත්වය ඒගේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩාවැටෙන තත්ත්වයන් ඒ සියල්ල සැලකිල්ලට ගත්තහම මේක ජාතික ආර්ථිකයට බරපතල ප්‍රශ්නයක්. අද රෝහල්වල අතපය කැඩිච්ච අය ඒ වගේම ආබාධිත තත්ත්වයට පත්චිත්ති අය මාස ගණන් අවුරුදු ගණන් අද ඔවුන්ට රජයේ මුදල් වියදම් කරලා බේත් කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා මේ தත්ත්වය අවම කර ගැනීමට තියෙන හොඳම විසඳුම වලින් එකක් තමයි මා දකින්නේ මේ රියදුරන්ට සතියකවත් අඩුම ගන්න නේවාසික පුහුණුවක් ලබා දීලා මේ අයගේ ආකල්පමය ආකල්පමය වශයෙන් ඔවුන් තියන්න ඕන තැන ඒ වගේම මේ නෛතික தත්ත්වයන් ඒ වගේම මේ හැප්පෙන්නේ රියදුරෝ දෙන්නේ හැම වෙලාවෙම අර පැත්තේ රියදුරෙක් කෙනා මේ පැත්තේ රියදුරෙක්
කෙනා මන්දිබ කාලය අවසන්යි
ඊට ගිහිල්ලා තව කොහේ හරි වැදිලා එතන අනතුරක් සිද්ධ වෙනවා. ඉතින් මේ රියදුරන් දැනුවත් කිරීම ඒ වගේම මේ ඇයිට වෙනම පුහුණුවක් ලබා දීම වාහන එලවන්න නෙමෙයි ඔවුන්ගේ ඇටිටියුඩ් හදලා විනයගරුක භාවයේ හදලා වගකීම් සහගත භාවයේ කියලා දීලා එවැනි තත්ත්වයක් ගෙනියන්න අනිවාර්යයෙන්ම කටයුතු කරයි කියලා අපි විශ්වාස කරනවා ප්‍රවාහන අමාත්‍යාංශය හැටියට මැදිහත් වෙලා. එහෙම නැතුව මොනතරම් නීති සම්පාදනය කරත් මේ වෙන මාර්ග අනුතුරු නවත්ත ගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. මම අවසාන වශයෙන් කියන්න ඕනේ මේට කලින් කතා කරපු විපක්ෂ මන්ත්‍රීතුමාත් කිව්වා මේ මැතිවරණ සම්බන්ධව සහ මේ ජනාධිපතිතුමාගේ ක්‍රියාදාමයන් සම්බන්ධව දැඩි විචනයක් කරා. නමුත් මේ රටේ මේ වෙනකොට පොදු ජනතාව මැතිවරණයක් නෙමෙයි ඉල්ලන්නේ. පොදු ජනතාව කියන්නේ මේ රට ආර්ථික වශයෙන් ස්ථාවරභාවයකට ගේන්න පුළුවන් කාර්යභාරය මේ වෙලාවේදී කරන්න කියලා. ඒක තමයි පොදු මහජනතාවගේ ඉල්ලීම. හැබැයි මේ පීඩනය ජනතාවගේ යම් පීඩනයක් ඉන්න වෙලාවේ ඒ පීඩනය මතින් යම් බලයක් ලබා ගැනීමේ
අවසන්
දේශපාලන පක්ෂ විතරක් විනාඩියක් දෙන්න මුලසහන්දු මන්ත්‍රීතුමනි එහෙම කටයුතු කරන දේශපාලන පක්ෂ කීපයක් විතරක් මැතිවරණ ඉල්ලලා පාර්ණ බැහැලා තියෙනවා. මේ මහජනතාව පාර්ණ බහින්නේ නැහැ. ඒ අය උනන්දු කරලා ගෙනල්ලා බස් දාලා දැන් පහුගියදා ජනතා විමුක්ති පෙරමුණ කරපු එකට දමදෙනිය ආසනෙන් බස් හතරක් ගෙනාවා. බස් හතරයි ගෙනාවා. ඉතින් ආසන 14ක් තියෙනවා දිස්ත්‍රික්කේ. හතරේවා 14ක් වෙනකොට
56ක් වෙනවා.
ඒ විදිහට තමයි ගෙනල්ලා මේ උජ්ජෝසන සංවිධානය කරන්නේ. ඉතින් ඒ නිසා එහෙම උජ්ජෝසන සංවිධානයක පොදු ජනතාවගේ මතය නෙමෙයි පොදු ජනතාවට අවශ්‍ය වෙලා තියෙන්නේ පොහොර ටික ලබා දීලා මේ රටේ ජීවන වියදම අඩු කරලා උද්දමනේ අඩු කරලා මේ රටේ ආර්ථික යම් ශක්තිමත් භාවයක් ඇති කර ගැනීම. ඒ වෙනුවෙන් තමයි ජනාධිපතිතුමා කැපලා ඉන්නේ. ඒ වෙනුවෙන් තමයි ජනාධිපතිතුමා ක්‍රියාත්මක වෙන්නේ. ඒ ජනාධිපතිතුමා ප්‍රමුඛ මේ ආණ්ඩුව ගන්න ක්‍රියාදාමයේදී අපි ශක්තිමත් දායකත්වය ලබා දෙන්නේ රටට අද අවශ්‍ය වෙලා තියෙන ආර්ථික ස්ථාවරභාවයක් මිසක් මැතිවරණ නෙමෙයි. අද ඒ විපක්ෂයේ බය
නැති.
හරි වෙලාවත් ආර්ථික ස්ථාවරභාවයක් හැදුනොත් ඔවුන්ට ඔවුන්ගේ දේශපාලන ගමන යන්න බැරි වෙන බව දැනගෙන ආණ්ඩුව නෙමෙයි අද බයලා ඉන්න විපක්ෂය කියන එකත් බොහොම පැහැදිලිව කියන්න කැමතියි.
සුති ගරු චරිතේරත් මහචාර්යතුමා ඔබතුමාට විනාඩි 6ක කාලය ලැබෙනවා.
ගරු මුලාසන ආරූඪ මන්ත්‍රීතුමනි අද මෝටර රථ ප්‍රවාහන පනත යටතේ නියෝග ඉදිරිපත් කරන මේ අවස්ථාවේදී ඉතාම කුඩා වෙලාවක් වුණත් වචන ස්වල්පයක් ප්‍රකාශ කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මගේ මේ මූලික අදහස දක්වන්න පෙර කතා කළ යුතු වැදගත් කාරණයක් තියෙනවා. ගරු මන්ත්‍රීතුමනි අපේ රටේ අද උදේ ගරු ජනාධිපතිතුමා ඇවිල්ලා මේ ස්ථානයේ ප්‍රකාශයක් කළා. එතුමා මේ රටේ ආර්ථිකය හොඳ පාරට යනවා ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදය ටිකක් පස්සට ගන්න ඕනයි කියන අදහස එන පරිදි තමයි එතුමා කතා කරුවේ. එතුමා කිව්වා මේ වැඩ මෙහෙම යන අතර මෙවට විරෝධ දක්වන්න ඇවිල්ලා එක එක සීමාවෙන් එහාට ගියොත් අපි බොහොම තදින් ඉන්නවා කියලා. ඇත්තටම එතුමා මේ කියන්නේ මේ රටේ ආර්ථිකය බරපතල අර්බුදයකට ගියා කියන එක අපි කවුරුත් දන්න තත්වයක් තුල. හැබැයි මේ රටේ ආර්ථිකය අර සවරින් නැත්තම් අපි කියන මේ ISB ගැනීම හරහා අපේ රටේ ආර්ථිකයට වෙච්ච බලපෑමේ 50%ක වගකීම දැරිය යුතු කෙනා විදිහට තමයි ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉන්නේ. ඇත්තටම අපේ රටේ ස්වෛරී බැඳුම් කර 2008 තමයි ගන්න පටන් ගත්තේ. 2008 ඉඳලා 2014 වෙනකන් ගත්ත ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් 2014-15 ඉඳලා 19 වෙනකන් අරගත්තා. ඊට පස්සේ 2019 අපේ ආණ්ඩු කාලෙත් මේක තව ටිකක් ඉස්සරහට ගියා. එතකොට මේ රටේ ජනතාවත් මේක හරියට දන්නේ නැහැ. අපේ විශේෂයෙන්ම පොහොට්ටුවෙන් පත්වෙච්ච මන්ත්‍රීවරු දන්නෙත් නැහැ. ඒගොල්ලෝ බොරුවට ඒගොල්ලොම රනිල් වික්‍රමසිංහ මහත්තයාගෙන් ටොකු කනවා. මේ ආර්ථික අර්බුදේ එක කෑල්ලක් එකේ වග කියන්න ඕන ගෝඨාභය මහත්තයල ඇතුළු ඒ කණ්ඩායම තමයි. හැබැයි මේකේ එක කෑල්ලක් තියෙනවා රනිල් වික්‍රමසිංහ මහත්තයත් වග කියන්න ඕන. ඒක කියන්න මේ ආණ්ඩු පක්ෂේ කවුරුවත් නැහැ. මට හරි කනගාටු හිතුණා, දුක හිතුණා. මේ වික්‍රමසිංහ මහත්තයා ඇවිල්ලා තනියෙන් බරපතලට කියනවා මේක අරහෙම වුණා මෙහෙම වුණා මම මේක හරි ගැස්සුවා කියලා. අර වරද්දපු එකේ 150ක වගකීම තියෙන එතුමගේ අතේ. කවුරු හරි කියනවා නම් අපේ රටේ IS අපේ රටේ ස්වෛරී බැඳුම් කර ගැනීම සම්බන්ධ ප්‍රශ්නේ වැරදි කියලා. ඒක 2009 2008 පටන් ගත්ත දවසේ ඉඳලා 2014 ඒගොල්ලන්ට ආණ්ඩුව දෙනකම් ගත්ත එකත් වැරදි. 2014 2015 ඉඳලා 2019 ආපහු ආණ්ඩුව ගන්නකම් බිලියන 7කට වඩා US ඩොලර්ස් අරන් තියෙන ඔය වික්‍රමසිංහ මහත්තයා අගමැතිකම දරපු ආණ්ඩුවේ. ඒක කියන්න ආණ්ඩු පක්ෂේ කවුරුවත් නැහැ. අපි තමයි කෙරුවේ කියලා ටොකු කන ගමන් ඉන්නවා. අපිට ඒකට කරන්න දෙයක් නැහැ. අපි කියන්නේ මේ වෙලාවේ අපේ ආණ්ඩුවේ මුදල් ඇමතිවරු ජනාධිපතිවරු ගත්ත තීරණත් වැරදි. ඒ වගේම වික්‍රමසිංහ මහත්තයාගේ අවුරුදු 5 ගත්ත US ඩොලර්ස් බිලියන 7ම මේ දරුණු අනතුරේ එක ප්‍රධාන කාරණයක් කියලා අපි කියන්න අවශ්‍යයි. ඒ නිසා මේක මේ වෙලාවේ කියන්න ඕන. ඒ වගේම මේ ප්‍රවාහන අධිකාරිය විශේෂයෙන්ම මෝටර් රථ වාහන පනත යටතේ නියෝග ගැන කතා කරද්දී ගරු රාජ්‍ය ඇමතිතුමා ඉන්නවා. ඒ වගේම ඇමතිතුමත් මේ දෙදෙනාටම අපි යෝජනා කරන්න කැමැති. තමුන්නාන්සලා බාර අරන් තියෙන වගකීම් ඉතාම බරපතල වගකීමක්. අපේ රටේ මේ ප්‍රවාහනය සහ මහා මාර්ගය අපේ රටේ අවුරුදු 73ක නැත්තම් අපේ රටේ නිදහසෙන් පස්සේ කාලේ බරපතල විදියට අසංවිධානාත්මකව යන එකක් තමයි මේ මහපාර සහ වාහන කියන විෂයන් දෙකම. පාර හදන්න, පාර නඩත්තු කරන්න, පාර කඩන්න, පාර යන්න අපි සතුව නීති ගණනාවක් තියෙනවා. අපි මේ මහා මාර්ගය වෙනුවෙන් කරලා තියෙන වියදම අතිවිශාලයි දියුණු වෙන රටක් හැටියට. හැබැයි මේක අපිට කළමනාකරණය කරගන්න බැරි වෙලා තියෙනවා. මෝටර් රථ ප්‍රවාහනය සම්බන්ධ ප්‍රශ්නේදී ප්‍රවාහන ශේෂ්ත්‍රයේ තියෙන නෛතික තත්වයන් සම්බන්ධව අපි බරපතල විදියට නැවත වතාවක් හිතන්න වෙලා තියෙනවා. එනිසා ලෝකේ දියුණු රටවල්වල අපේ වගේම පොඩි පාරවල්වල නිෂ්කලංකව නිවැරදිව ගමන් කරන චිත්‍රය අපි දැකලා තියෙනවා. හැබැයි කොච්චර ලොකුවට පාර හැදුවත් අපිට ගැටුම් අඩුව නීති කඩන්නේ නැතුව යන්න පුළුවන් විනයක් හදන්න බැරි වෙලා තියෙනවා. ඒක වෙලා තියෙන්නේ මේ නීති සම්බන්ධවත් මේ විෂය සම්බන්ධවත් අපි මීට වඩා පළල් විදියට හිතීම අවශ්‍ය නිසා. විශේෂයෙන්ම අපේ රටේ මොරටුව විශ්වවිද්‍යාලයේ මේ ප්‍රවාහන ශේෂ්ත්‍රය ගැන වෙනම ඩිපාර්ට්මන්ට් එකක් තියෙනවා. මේක විෂය. මේක නිකන් අර ට්‍රැෆික් සාජන් කෙනෙක් දාලා පාර මේ පිරිසුදු කරනවා වගේ වැඩක් නෙමෙයි. මේක විෂය. මේක සම්බන්ධව අද අපේ රටේ ජාතික වියදමෙන් එහෙම නැත්නම් අපේ රටේ විදේශ සංචිත වලින් වැඩි ප්‍රමාණයක් යන්නේ ඉන්ධන ගේන්න. මේ ඉන්ධන දහනය වීම සම්බන්ධව ශක්තිමත්ව කල්පනා කරලා වැඩ කිරීම ආණ්ඩුවල වගකීම. එනිසා මේ අමාත්‍යාංශේ හුඟක් අය මේ අමාත්‍යාංශේ ගන්නෑ. මේක එච්චර වැඩක් නැති අමාත්‍යාංශයක් කියලා. සමහරු අමාත්‍යාංශ තෝරන්නේ වියදම් කරන්න පුළුවන් ප්‍රමාණයට, නැත්නම් ප්‍රොජෙක්ට්ස් තියෙන ප්‍රමාණයට, නැත්නම් ඒකේ අර කෑල්ලක් නැත්නම් අර පොඩි කට් එකක් තියෙන ප්‍රමාණයට තමයි සමහරු අමාත්‍යාංශ තෝරන්නේ. හැබැයි මේ අමාත්‍යාංශේ අධ්‍යාපන සෞඛ්‍ය වගේම මහා මාර්ග ප්‍රවාහන අමාත්‍යාංශේ අපේ රටේ ඉතාම වැදගත් අමාත්‍යාංශයක්. මේ රට අද ආර්ථික අර්බුදයට ගමන් කරලා තියෙන එකේ ලොකු කෑල්ලක් මේ අමාත්‍යාංශේ කළමනාකරණයත් එක්ක සම්බන්ධයි. මේ ඇමතිතුමාලා එක්ක සම්බන්ධයි කියලා නෙමෙයි මම කියන්නේ. මේ අමාත්‍යාංශයේ ඒ සම්බන්ධතාවය තියෙනවා. එනිසා අපි දියුණු වෙන රටක් විදියට මේක ඉස්සරහට යන්න නම් මාර්ගය ඒ වගේම රතවාහන සම්බන්ධ නීතිය සහ විනය කියන දෙකම අපි එකතු කරගත යුතුව තියෙනවා. මහා මාර්ගයක් කියන්නේ ගරු මන්ත්‍රීතුමනි පොදු නීතියක් අයිති තැනක්. ඔබතුමාට නුවර යන්න පාරකුයි මට නුවර යන්න පාරකුයි පාරවල් දෙකක් කපන්න බෑ. අපි දෙන්නටම එක පාර යන්න වෙනවා. එනිසා පොදු අවකාශය කියන එක පබ්ලික් ස්පියර් එකක් නැත්නම් පොදු අවකාශයක් ඇතුලේ තමයි අපි මාර්ගයක් ස්ථාපිත කරන්නේ. හැබැයි අද මේ මාර්ගය තැඹිලි කපන එකෙන් පටන් අරගෙන අපේ රටේ සියලු වැඩ කරන තැන බවට අද පත් වෙලා තියෙනවා. ඒ සහෝදරවරුන්ට මම කියන්නේ ඒ සහෝදරවරුන්ගේ වෙළඳාම කරගන්න තැනක් නැතිවීම නෙමෙයි. නමුත් අපේ රටේ මේක සම්බන්ධව හිතන විදිය වැරදි. මේකට විද්‍යාත්මක ආකල්පයක් දක්වන්නේ නැහැ. පාරක ගමන් කිරීම කියන එක අඩි පාරෙන් මහපාරට, මහපාරෙන් මන්තිරු සහිත පාරට, මන්තිරු සහිත පාරෙන් හයිවේකට අධිවේගී මාර්ගයට අපි ගමන් කරනවා නම් ඒ ගමන් කරන වේගෙට තාර පාර කාපට් වෙලා කාපට් පාර ඉරි ගහනවා වගේ එකෙන් එහාට ගිහිල්ලා නීතියයි විනයයි දෙක මේ ශේෂ්ත්‍රයට ගේන්න වෙලා තියෙනවා. අද අපේ රටේ මධ්‍යම පන්තියත් ඒ වගේම වැඩ කරන පන්තියත් විශාල වශයෙන් දුක් විඳින්නේ මේ මාර්ගයේ තියෙන කළමනාකරණය ප්‍රශ්න ගහගත නිසා. පොදු ප්‍රවාහනයේ ගැටලුකාරී පෞද්ගලික ප්‍රවාහනයටත් සමාජය තුළ නැත්තම් පාර තුළ රස්තියාදු නොවී කරදර නොවී යන්න බැරි තත්ත්වයක් අද හදලා තියෙනවා. ඒ නිසා මේක නිවැරදි කරන එක ප්‍රවාහන අමාත්‍යාංශයේ විශාල වගකීමක්. මේ විෂය විද්‍යාත්මක විෂයක්. මේක ගැන හොඳට හදාරන්න, මේක ගැන දන්න අයත් එක්ක හොඳට කතා කරන්න. විශේෂයෙන්ම අපේ ඉන්ධන, අපේ අපි සතුව තියෙන මේ ඉන්ධන දහනය කිරීමේ ක්‍රමවේදය ගැන අලුතෙන් හිතන්න අවශ්‍යයි. මහා මාර්ගයේ විශේෂයෙන්ම අපි
කාලය අවසන් කර මන්ත්‍රීතුමා.
අර මන්ත්‍රීතුමනි මට අවසාන වචන කීපය ප්‍රකාශ කරන්න ඉඩ දෙන්න. අපි මේ පොදු ප්‍රවාහනය සම්බන්ධව අලුතෙන් හිතන්නේ නැත්නම් අපි නිදහස ලබාගත් ජාතියක් වෙන්නේ නැහැ. අපි නිදහස් වෙලා නැති එක තැනක් තමයි මේ මාර්ගය. මාර්ග හදන්න අපි පුදුම කැමැත්තක් තියෙන්නේ. මොකද ඒකේ කට් එකක් තියෙන හින්දා. හැබැයි මාර්ගය කළමනාකරණය කරන්න, මාර්ගය විනයගත කරන්න, මාර්ගය තුල ප්‍රතිපත්ති සහ නෛතික தત્ත්වේ හදන්න අපි එච්චර මහන්සි වෙන්නේ නැහැ. ඒ නිසා මාර්ගය හදන්න උත්සාහ කරන ඇමතිවරු පිරිච්ච රටක මාර්ගය තුල ගමන් කරන අපිට කළමනාකරණය නිශ්චිතව හදන්න පුළුවන් අමාත්‍යාංශයක් බවට මේක පත් කරන්න කියලා ගරු ඇමතිවරුන්ට ආරාධනා කරමින් මගේ වචන ස්වල්පෙන් නිමා කරන්න බොහොම ස්තුතියි.
ස්තුතියි. ගරු ලසන්ත අලගේ වන්නමැතුමා ඔබතුමාට විනාඩි 28ක් කාලයක් ලැබෙනවා.
මුලස්සනාලට ගරු මන්ත්‍රීතුමනි, අද 2022 අංක 4 දරන මෝටර වාහන ගාස්තු නියෝගන රෙගුලාසි යටතේ ගැසට් නිවේදන කීපයක් 2022 11 14 වෙනි දින විශේෂ බාර අමාත්‍යවරයා විදිහට ලැබී තිබෙන බලතල අනුව ඒ රෙගුලාසි ගැසට් කරලා අද ඒ පිළිබඳව විවාදයට ගන්න අවස්ථාව. මෙහිදී එක රෙගුලාසියක් තුලින් අපේ රටේ මෝටර වාහන බලපත්‍ර ගාස්තු සහ අය බාර පිළිබඳව සංශෝධනයක් ගැසට්පත්‍රයේ පළ කරලා තිබෙනවා. අවසාන වතාවට 2013 මේ ගාස්තු සංශෝධනය සිද්ධ කරලා තිබෙන අවුරුදු 10කට පෙර. ඒ අනුව මේ වන විට ඒ නව ගාස්තු අනුව තමයි මුදල් අය කිරීම අනිවාර්යයෙන්ම සිද්ධ කරනු ලබන්නේ. ඒ වගේම තවත් ගැසට් නිවේදනයක් මගින් රියදුරු බලපත්‍ර අලුතෙන් ලබා ගැනීමේදීත්, ඒ වගේම දීර්ඝ කිරීමේදීත් ඒ අයබාර හා ගාස්තු සංශෝධනය මේ ගැසට් පත්‍රයේ අද පළ කරලා තිබෙනවා. ඒ වගේම තවත් එක් රෙගුලාසියක් විදිහට ආරක්ෂක හිස්වැසුම් හෙල්මට් පැළඳවීම පිළිබඳව නියෝගයන් අද මේ රෙගුලාසි යටතේ ප්‍රකාශයට පත් කරලා තිබෙනවා. ඉතින් නිසා මේ රෙගුලාසි සියල්ලක්ම අපේ රටේ වාහන නියාමනය කියන වගකීම් පැවරී තිබෙන්නේ මෝටර වාහන දෙපාර්තමේන්තුවට. මෝටර වාහන ආඥා පනත ක්‍රියාත්මක කිරීම මෝටර දෙපාර්තමේන්තුවේ ඒ වගකීම. ඒ පනතට අනුව රෙගුලාසි නිකුත් කිරීම තුළින් වාහන නියාමනය කිරීම සඳහා තමා මේ සියලුම රෙගුලාසි අද නිකුත් කිරීමට කටයුතු කරලා තිබෙනවා. ඉතින් මේ නිසා විශේෂයෙන්ම මේ රෙගුලාසි වලින් මම මුලින් සඳහන් කළා බලාපොරොත්තු වෙන වාහන නියාමනය. වාහන යම්කිසි ආකාරයකට පාලනය ගිනේ වාහන පිළිබඳව නියාමනය කිරීම සඳහා පරිපාලනමය වශයෙන් දැන් අපි වාහන සඳහා බලපත්‍ර නැත්නම් වාහන සඳහා ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදයක් නැත්නම් මං හිතන්නේ කුමන ආකාරයකටවත් මේ නියාමන ක්‍රියාවලිය කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. විවිධ අපරාධ අක්‍රමිකතා රථවාහන වැරදි විශාල ප්‍රමාණයක් සිද්ධ වෙයි. එම නිසා වාහනයකට එවැනි බලපත්‍රයක් ලබා දෙන්නේ මේ නියාමන කටයුතු අරමුණු කරගෙනයි. ඒ වගේම රියදුරන් සඳහාත් එවැනි බලපත්‍රයක් ලබා දෙන්නේ ඒ විධිමත් ගුණාත්මක රියදුරෙක් ඒ වාහනයට පදවන් අවස්ථාව ලබා දීලා ඒ වගේම රියානතුරු අවම කර ගැනීමේ අරමුණක් ඇතුව තමයි මේ රියදුරු බලපත්‍ර ලබා දීමේ ක්‍රමයක් අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් මේ නිසා ඒ බලපත්‍ර දෙකටම යම්කිසි ආකාරයකට මුදලක් අය කරනු ලබන්නේ හුදෙක්ම ආදායම් බලාපොරොත්තුෙන් පමණක් නෙමෙයි, මේ තුලින් වාහන සහ මේ සමස්ත රථවාහන නියාමන ක්‍රියාවලිය සඳහා විශේෂයෙන්ම වැදගත් නිසයි. ඒ අනුව විශේෂයෙන්ම අපි සඳහන් කරන්න ඕනේ අපේ රටේ පසුගිය දශක ගණනාව තිස්සේ ඇති වුණු ජනගහන වර්ධනය, ඒ වගේම වාහනවල ඇති වුණු ඒ වර්ධනයක් එක්ක, ඒ වගේම වාහන ගමනාගමනයේදී ඇති වෙලා තිබෙන ඒ ධාවනයේ කිලෝමීටර් ප්‍රමාණය දිහා බලපුවාම අද විශාල වශයෙන් එක් පැත්තකින් ඉන්ධන පරිභෝජනය පිළිබඳව දැවැන්ත ප්‍රශ්නයකට මුහුණ පාලා තිබෙනවා. ඒ කියන්නේ පොදු ප්‍රවාහනය අද දුර්වල වෙලා තිබෙනවා, පෞද්ගලික ප්‍රවාහනය අද වැඩි වෙලා තිබෙනවා. මේ හේතු කොටගෙන අද ඉන්ධන පරිභෝජනය අද වැඩි වෙලා තිබෙනවා. ඒක ආර්ථික ප්‍රශ්නයක් බවට පත් වෙලා තිබෙනවා. ඒ වගේම අනිත් පැත්තෙන් රියානතුරු සම්බන්ධයෙන් සාමාන්‍යයෙන් අද අවුරුද්දකට අපි 2500-3000 අතර ජීවිත අහිමි වෙනවා. මේක අවුරුදු ගණනාවක් තිස්සේ තිබුණු සංඛ්‍යාව. අපි එක් පැත්තකින් යම්කිසි පාලනයක් සිද්ධ කරලා තිබෙනවා කියලා සෑහීමකටපත් වෙන්න පුළුවන්. අවුරුදු 15-20ක් තිස්සේ මේ ගාන මිය ගියා. අපි ඒකෙන් කියන්නේ මේක අපට සතුටු වෙන්න පුළුවන් කියලා. මේක අඩු කර ගැනීම තමයි අපේ යුතුකම වගකීම වෙන්නේ. නමුත් වාහන තිබුණු ප්‍රමාණය සහ වාහන භාවිතා කරපු කිලෝමීටර් ප්‍රමාණය සහ ධාවනය වුණු සියලුම දේවල් එක්ක වළනකොට අද ඒ වාහන ගමනාගමනයේ වැඩිවීම උනත් සිදුවන අනතුරු පිළිබඳව යම්කිසි ආකාරයක පාලනයක් අද සිද්ධ වෙලා තිබෙනවා. ඉතින් මේක සෑහීමකටපත් වෙන්න බෑ. ඒ අනුව අපේ රටේ මෑත දශක 3ක් විතර ඇතුලේ සිදු වුණු දරුණුතම රියානතුර තමයි යාල්ගම්මෝදර රියානතුර. ගේට්ටුව වහලා තියද්දි කෝච්චිය එනකොට පෞද්ගලික බස් හතයක් ඒ ගේට්ටුව කඩාගෙන දැම්මා ඉස්සරහට. කෝච්චියත් බස් හතයත් ගැටිලා 55 දෙනෙක් මිය ගියා. මුළු රටම මාර්ග නීති ශක්තිමත් කළ යුතුයි කියන තැන කතා කළා. මේ පාර්ලිමේන්තුව කතා කළා. කාරක සභාවක් පත් කළා. පී දයාරත් මැතිතුමා මුලින්ම ජෙරාජ් ෆර්නාන්ඩපුල්ලේ මැතිතුමා ඒක සභාපතිවරයා විදිහට කටයුතු කළේ. එතුමා අපාතරෙන් වියුණාට පස්සේ පී දයාරත් මැතිතුමාගේ සභාපතිත්වයෙන් අවුරුදු 3ක් මේ කාරක සභාව දීර්ඝ වශයෙන් අධ්‍යයනය කරලා අපේ රටේ රියානතුරු අවම කර ගැනීම වෙනුවෙන් යෝජනාවලියක් ඉදිරිපත් කළා. ඒ යෝජනාවලිය අද යම් යම් කරුණු ක්‍රියාත්මක වෙලා තිබෙනවා. නමුත් 60%-70%ක්ම ක්‍රියාත්මක වෙලා නැහැ. ඉතින් ඒ අනුව මෑතකදී අපේ රටේ නුවරඑළිය හැටන් මාර්ගයේ රදැල්ල ස්ථානයේ සිදු වුණු මාරක රියානතුර 2023-10/20 මේ රියානතුර පිළිබඳවත්, ඒ වගේම පස්සර ප්‍රදේශයේ රියානතුර පිළිබඳවත් විශේෂම මෝටරත පස්සර මඩොල් සීමා මාර්ගයේ සිදු වුණු රියානතුර පිළිබඳවත් විශේෂ කමිටු දෙකක් පත් කරලා මෝටරද ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස්ගේ උපදෙස් පරිදි වාර්තා දෙකක් ඉදිරිපත් කරලා තිබෙනවා. මම ඒ වාර්තා දෙකත් අද සභාගත කරනවා මේ පාර්ලිමේන්තුවට. ඉතින් එතකොට මේ රියානතුරු සිදු වුණෙන් පස්සේ මේ වාර්තා සියල්ලකින්ම අනාවරණය වෙන කරුණු අලුත් දේවල් නෙමෙයි. අර පෙර පත් කරපු කමිටු වාර්තාවේ නිර්දේශයන් 100% ක්‍රියාත්මක කළා නම් මං හිතන්නේ අපිට මෙවැනි තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ. ඉතින් ඒ අනුව විශේෂයෙන්ම එම නිසා තමයි මුලින් විශේෂයෙන් සඳහන් කරන්න මේ නියාමනය කියන එක වැදගත් වෙන්නේ මෙන්න මේ නිසායි. මෝටර් වාහන ලියාපදිංචි තියෙන්න පුළුවන්. ඒ වගේම රියදුරු බලපත් ලබා දීම වෙන්න පුළුවන්. ඒ ක්‍රියා දැන් මේ අවසාන වතාවට සිදු වුණු රියානතුරු දෙකේ මම එක උදාහරණයක් කියන්න. බස් රථයේ රියදුරු අවුරුදු 65යි. දැන් අපේ රටේ නීතියක් තිබෙනවා, බර වාහන රියදුරෙක් අවුරුදු 4කට සැරයක් වෛද්‍ය වාර්තාවක් ලබා ගන්න ඕනේ. නමුත් මේ රියදුරා අවුරුදු 30කටවත් වෛද්‍ය වාර්තාවක් අරගෙන නැහැ. ඒක ආයතනයේ වරද්දක් නෙමෙයි. අපේ රටේ තිබෙනවා මේ නීතිය ගේන්න කලින් රියදුරු බලපත්‍ර ලක්ෂ 11ක් විතර තිබෙනවා. ඒ රියදුරු බලපත්‍ර වල අය බර වාහන වල අය අවුරුදු 4කට සැරයක් වෛද්‍ය පරීක්ෂණයට ලක් වෙන්නේ නැහැ. දැන් අපි මේ පිළිබඳව විශේෂම අමාත්‍ය මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කරලා අපි මේ පැරණි රියදුරු බලපත්‍ර ලක්ෂ 11ම හිමියායට වර්තමාන නීතියට අනුව අවුරුදු 4කට සැරයක් වෛද්‍ය පරීක්ෂණ ඉදිරිපත් කිරීම පිළිබඳව ඒ නීතිය නැවත සවිබල ගැන්වීමට අනිවාර්යෙන්ම කටයුතු කරනවා. ඒ වගේම අනිත් වෑන් එක අපි ගත්තොත් මේ වෑන් එක ලියාපදිංචි කරන්න දීපු ඒ වෑන් එකේ තිබුණු තත්ත්වයන් නෙමෙයි, ඒක වෙනස්කම් කරලා ඒ වගේම අලුතෙන් වහල සවි කරලා. ඉතින් ඒ නිසා මේ රියානතුරු වලට මෙවැනි තත්ත්වයන් අනිවාර්යෙන්ම බලපානවා. ඉතින් ඒ නිසා අද විශේෂයෙන්ම තවත් දෙයක් අපි සඳහන් කරන්න ඕනේ. අපි අද මේ රටේ සිදුවන රියානතුරු පිළිබඳව හරි සංඛ්‍යාලේඛන ලැබීම පිළිබඳව අද ප්‍රශ්නයක් තිබෙනවා. අද පොලිසියෙන් වාර්තා වෙනවා. අපි මේ ප්‍රශ්න තමයි විසඳුම් ලබා දීලා තිබෙනවා. අපි මේ ප්‍රශ්න විතරක් මෙතන කියනවා කියලා කියන්න එපා. විශේෂම රක්ෂණ සමාගමන් වලින් දවසකට රියානතුරු 600ක් විතර ඒ අය වන්දි ගෙවීම කටයුතු වලට සම්බන්ධ වුණත් ඒ රියානතුරු අපට වාර්තා වෙන්නේ නැහැ. ඒ අනුව අපි විශේෂයෙන්ම පොලිසියත් අධිකරණයත් රක්ෂණ ආයතන වල රියානතුරුත් අපි ඒකාබද්ධව තොරතුරු තාක්ෂණය හරහා අපි ලබා ගැනීමේ වැඩපිළිවෙලක් දැන් අපි ආරම්භ කරලා තිබෙනවා. ඒක ඉතාමත් කෙටි කාලීනව ක්‍රියාත්මක කළ යුතුව තිබෙනවා. ඒ වගේම ප්‍රධාන මේ සිදුවන රියානතුරු සම්බන්ධව රියානතුරක් සිද්ධ වුණාට පස්සේ අපි ඒ පිළිබඳව යම් අධ්‍යයනයක් කරනවා නම් අපට ඉදිරියේදී එවැනි රියානතුරු අවම කර ගැනීමට විශාල රුකුලක් වෙනවා. දැන් උදාහරණයක් විදිහට මෑත කළුතර ප්‍රදේශයේ විද්‍යාඥයෙක්, තරුණ විද්‍යාඥයෙක් විශේෂම ජීවිතය අහිමි වුණා. ඉතින් ඒ වාහනේ විශේෂයෙන්ම අර ආරක්ෂක එයා බෑග් එක පිළිබඳව ප්‍රශ්නයක් තිබුණා. ඉතින් ඒකත් හේතුණා ජීවිතය නැති වෙන්න. ඉතින් ඒ අනුව ඒ සමාගම් මේ වන විට ප්‍රසිද්ධ දැනීම් දාලා තිබෙනවා. ඒ වර්ගවල වාහන ආපසු ගෙනත් දීලා ඒක සකස් කරගන්න කියලා. එතකොට මේ වාහන භාවිතා කරන අයගෙත් මං හිතන්නේ විශාල වගකීමක් තිබෙනවා. ඒවා ඒ අදාළ සමාගම්
ගරු වීරසුමන වීරසිංහ මැතිතුමා මූලාසනට පැමිණෙනවා.
එම නිසා විශේෂයෙන්ම අපි ඉදිරියේදී තවත් බලාපොරොත්තු වෙනවා මේ සෑම රියානතුරක් සම්බන්ධයෙන් අධිකරණයට, පොලිසියට, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරීක්ෂකවරුන් ගිහිල්ලා ඒ පිළිබඳව ලබා දෙන වාර්තා හුදෙක්ම අධිකරණ මේ කටයුතු සඳහා විතරක් සීමා කරන්නේ නැතුව ඒ අනතුරු ලක්වීමට හේතු පිළිබඳව දීර්ඝ වශයෙන් අධ්‍යයනයක් කරලා එවැනි තත්ත්වයන් අවම කර ගැනීම වෙනුවෙන් දැනට වඩා වැඩි සම්බන්ධීකරණයකින් යුතුව කටයුතු කිරීම සඳහා යම් වැඩපිළිවෙලක් අනිවාර්යෙන්ම අපි ක්‍රියාත්මක කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ වගේම විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ අපේ අජිත් මාන්නපිරම මන්ත්‍රීතුමා, මම ඉතාම සතුටු වෙනවා අද උදෑසන ඉඳන් මෙම විවාදයේදී මැතිවරණ කල් දැමීම පිළිබඳව කතා කළා මිසක මෙවැනි වැදගත් රෙගුලාසි ගෙනාවෙන් පස්සේ ඒ පිළිබඳව මම හිතන්නේ අදහස් දෙක තුන ඉදිරිපත් වුණේ. ඉතින් ඒ අනුව විශේෂයෙන් මෙතුමා ආබාධිත අයට මේ රියදුරු බලපත් ලබා දීම පිළිබඳව මේ ප්‍රශ්නයට අපි මැදිහත් වුණා. විශේෂයෙන්ම දැන් විවිධ ආකාරයේ ආබාධිත වෙලා ඉන්න අය ඉන්නවා. අපි මේ අය සම පුද්ගලයෝ විදිහට අපි සිටිය යුතුයි, කටයුතු කළ යුතුයි. විශේෂයෙන්ම බිහිරි පුද්ගලයින් සඳහා අවුරුදු 30කට විතර ආසන්න කාලයක් බිහිරි අපේ සහෝදර ජනතාව රියදුරු බලපත් රීල්ලුව. මෙයට වාහන තියෙනවා, වාහන පාවිච්චි කරන, නමුත් බලපත්‍ර තිබුණේ නැහැ. අපි දැන් නියාමක ව්‍යාපෘතියක් 50 දෙනෙක් සඳහා නියාමක ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කළ එක දැන් කාලය මේ සුමානේ අවසන් වෙලා තිබෙනවා. ඉතාමත් සාර්ථකව ඒ 50 දෙනා ඒ తాවකාලික ලබා දීපු රියදුරු බලපත්‍රය පාවිච්චි කරලා වාහන එළවල තිබුණා. කිසිදු අනතුරක් සිද්ධ වෙලා නැහැ. ඒකේ සාර්ථකත්වයේ මත මුළු ලංකාවටම ඒ රියදුරු බලපත්‍රය බිහිරි ජනතාව සඳහා දැන් ලබා දීමේ වැඩපිළිවෙල අපි මේ සතියේ ඉඳන් ආරම්භ කිරීමට දැන්ට කටයුතු කරන්න තිබෙනවා. ඒ වගේම මේ රණවිරුවන් සඳහා දැන් අපි සැහැල්ලු වාහන බලපත්‍රයක් ලබා ගත්තත් දැන් රණවිරුවන් විශාල පිරිසක් ඉන්නවා, පාද අහිමි වුණේ. ඉතින් මේ අය අවුරුදු 2කට සැරයක් වෛද්‍ය වාර්තාව ලබා ගත යුතුයි කියන තත්ත්වෙ තිබුණා. අපි දැන් තීරණය කරලා තිබෙනවා විශේෂයෙන්ම මේ අයටත් අවුරුදු 4 සහ අවුරුදු 8 සීමාවටම ඒ බලපත්‍ර ලබා දීමේ ක්‍රියාවලිය සිද්ධ කරන්න. එහෙම නොවුනොත් මං හිතන්නේ ඒ අයට විශාල වශයෙන් අපහසුතාවයන් රසකට මුහුණ පාන්න සිද්ධ වෙනවා. ඒ නිසා අජිත් මාන්නපිරම මන්තුමත් කියූ පරිදි අපි මේ සම්බන්ධව එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග ව්‍යානා සම්මුතිය අපි අත්සන් කරලා තිබිය යුතුයි. ඒ පිළිබඳවත් ප්‍රායෝගික ප්‍රශ්නයක් තිබෙනවා. විශේෂයෙන්ම ජාත්‍යන්තර මේ රියදුරු බලපත්‍ර සහ රථවාහන කටයුතු පිළිබඳව ඒ ව්‍යානා සම්මුතිය අනුව තමා ලෝකයේ අනෙක් රටවල් එක්ක මේ සම්බන්ධතාවය ඇති කිරීමේ සංවිධානය විදිහට තිබෙන්නේ. ඉතින් ඒ අනුව ඒ කටයුත්තත් දැන් අපි ආරම්භ කරලා තිබෙනවා. ඒ වගේම දැනට විශේෂයෙන්ම මේ ජාත්‍යන්තර වශයෙන් අපි ඒ රියදුරු බලපත්‍ර දැනට අපේ රටේ නිකුත් කරපු රියදුරු බලපත්‍ර විශේෂයෙන්ම ඉතාලියේ අපේ රටේ බලපත්‍රය රට පිළිගත්තා. ඒක කාල සීමාව දැන් දික් කිරීමේ කටයුතු ආරම්භ කරලා තිබෙනවා. ඒ වගේම එක්සත් රාජධානිය දැනට අවසාන අදියරේ තිබෙන්නේ. ඒ වගේම නෙදර්ලන්ඩ්, ඒ වගේම මාලදිවයින වැනි රටවලත් දැනට ඉල්ලීම් ලැබිලා අපි ආරම්භ කරලා තිබෙනවා. විශේ෷යෙන්ම අපේ රටේ නිකුත් කරපු රියදුරු බලපත්‍රයක් ඒ රටවල ගිහිල්ලා ඒ රටත් පිළිගන්න රියදුරු බලපත්‍රයක් විදිහට ඒ රටවල් රට අතර අවබෝධතා ගිවිසුම් අත්සන් කරලා ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම මේ විදේශ ශ්‍රමිකයන්ගේ තිබෙන තත්ත්වය තුලත් රටවල් ගණනාවක් සමග අපි ඒ තත්ත්වයන් ඇති කිරීම. ඒ වගේම පිටරටින් පැමිණෙන අයත් විශේෂයෙන්ම සාමාන්‍යයෙන් 4000ක් 3000ක් විතර ප්‍රමාණයක් ඇවිල්ලා අපේ රටේ රියදුරු බලපත්‍ර ගන්නවා මේ මාස 3 අවුරුද්දක් යන කාල සීමාවක් සඳහා. දැන් අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම ගුවන්තොටුපළ අධිකාරියත් සමග සාකච්ඡා කරලා, ඒ අය විදේශ අමාත්‍යාංශය සමග සාකච්ඡා කරලා, ඒ අය අපේ රටට ඇතුල් වෙනකොටම ගුවන්තොටුපළේදීම ඒ රියදුරු බලපත්‍ර ලබා දීම සිදු කළ යුතුයි. දැන් අපි නිකමට හිතුවත් මේ 3-4000 අපේ කාර්යාලවලට ඇවිල්ලා තමයි මේ දක්වා මේක ලබා ගන්න. ඒක විශාල ප්‍රශ්නයක්. අපි පිළිගන්න ඕනේ ඒක. ඉතින් ඒ නිසා අපේ රටේ ජනතාවට මම හිතන්නේ මේ රිදුරු බලපත් ලබා ගැනීමේදී විශාල වශයෙන් පෝලිං වල ඉන්දියා නාදී සිද්ධ වෙනවා. ඒකට අවුරුද්දට 3-4000ක් මෙහෙම ඇවිල්ලා මේ තැන් වල ඉඳලා රිදුරු බලපත්‍ර ගන්න කියොත් මම හිතන්නේ ආයේ එයිද කියන එක පිළිබඳව ප්‍රශ්නයක් තිබෙනවා. ඉතින් ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා විශේෂම ගුවන්තොට පොළේදී ඒ වීසා එක ඉල්ලනකොට ඒ වීසා එකේදීම එහෙම අවශ්‍යතාවයක් තිබෙනවා නම් ඒ තොරතුරු ටිකත් අරගෙන අපි ගුවන්තොට පොළේදීම ඒ බලපත්‍රය ලබා දීමට අනිවාර්යෙන්ම අපි කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඔටෝමොබයිල් ආයතනයේ තමයි මේ රියදුරු බලපත්‍ර ලබා දීමේදී අතරමැදි ආයතනයක් විදිහට ස්වේච්ඡා ආයතනයක් විදිහට කටයුතු කරන්නේ. ඉතින් ඒ අනුව මේ දක්වා විශේෂයෙන්ම ඒ අය කරන මුදලින් අඩු රුපියල් 500කටත් වඩා අඩු මුදලක් තමයි අපි ලබාගෙන තිබුණේ. නමුත් වර්තමාන මෝටර රථ කොමසාරිස්තුමත් අපේ වේලාර බාර සහකාර කොමසාරිස්තුමත් මැදිහත් වෙලා ඒක රුපියල් 3500ක සෑම ඔටෝමොබයිල් එකකින් නිකුත් කරන රියදුරු බලපත්‍රයකින්ම අපේ රටටත් ආදායමක් ලබා ගන්න වැඩපිළිවෙලක් දැනට ආරම්භ කරලා තිබෙනවා කියන එක විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ. ඒ වගේම තව විශේෂ කරුණු කීපයක් සඳහන් කරන්න ඕනේ. අපේ රටේ වේග සීමා පිළිබඳව වේග සීමා වර්ග දෙකයි අපේ රටේ තිබෙන්නේ. දිවුණු ප්‍රදේශ සහ නොදිවුණු ප්‍රදේශ, නාගරික සහ නාගරික නොවන ප්‍රදේශ. එතකොට දැන් උදාහරණයක් විදිහට ගත්තොත් බස්සහිර කියන්න පුළුවන්. එතකොට බස්සහිර මේ දිවුණු ප්‍රදේශ සහ නොදිවුණු ප්‍රදේශවල වේග සීමාවම නුවරඑළිය තියෙන එක. කඳුකර ප්‍රදේශයේ තිබෙන මේ වේග සීමාව නීතිය. එතකොට මෙහි 70ට යන්න පුළුවන් නම් කඳුකර ප්‍රදේශයේ 70ට යන්න පුළුවන්. දැන් පහුගිය දිනවල විශේෂයෙන්ම කඳුකර ප්‍රදේශයේ අනතුරු ගණනාවක් සිද්ධ වුණා. පාරවල් හොඳට හදලා කාපට් කරලා එවැනි සංවර්ධනයක් කළා. න් පස්සේ කඳුකරේද කියන එක බලන්නේ නැහැ. දැන් ඒ අනුව විශේෂයෙන්ම මෝටර් වාහන ආඥා පනත යටතේ මේ වේග සීමා සම්බන්ධයෙන් රෙගුලාසි පැනවීමේ කටයුත්ත අවසාන අදියරට අද ඇවිල්ලා තිබෙනවා. විශේෂයෙන්ම පළාත් 9 සහ දිස්ත්‍රික් 25ට සෑම පාරකම වේගය තීරණය කිරීම සඳහා කමිටුවක්පත් කරලා පළාත් පාලන ආයතනයේ මාර්ග සංවර්ධන අධිකාරිය, පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය ඇතුළු ඒ පිළිබඳව විශේෂත්ව දැනුමක් තිබෙන අය කමිටුපත් කරලා මේ සෑම මාර්ගයකම ඒ මාර්ගයේ වංගුවල ස්වභාවය, කඳු සහිත තිබෙන ප්‍රමාණය, බෑවුම් වල තිබෙන තත්ත්වයන් යනාදිය පාරක වේගයක් තීරණය කිරීම සඳහා අවශ්‍ය කරන සියලුම නිර්ණායකයන් සැලකිල්ලටගෙන අපේ රටේ සෑම ප්‍රාදේශීය සභා, පළාත් සභා සහ ප්‍රධාන රේකී අමාත්‍යාංශයේ සෑම මාර්ගයකම වේග සීමා ලකුණු කිරීමේ වැඩපිළිවෙලක් දැනට අපි ආරම්භ කරන්න අවසාන අදියරේ තිබෙන්නේ ඒ රෙගුලාසි. ඒ අනුව ඒ පළාත් අනුව ඒ කමිටු පිහිටවලා ජාතික වශයෙන් දෙන නිර්ණායකයන් පිළිබඳව අවධානය යොමු කරලා ඒ සෑම පාරකම වේග සීමා පාර මත ලකුණු කිරීමේ වැඩපිළිවෙලක් අපි ආරම්භ කරනවා. පාර මතේ වේග සීමාව ලකුණු කිරීමේ වැඩපිළිවෙලක් අපි ආරම්භ කරනවා. ඉතින් ඒ නිසා ඒක අනිවාර්යයෙන්ම සිදු කළ යුතුයි. අපි එසේ ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නේ මේ දිනවල විශේෂයෙන්ම අපිත් ආරක්ෂක පොලිස් අමාත්‍යාංශයත් ඒකරාශී වෙලා මේ රියදුරු අකුසලතා ක්‍රමය ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීම සඳහා දැන් ඒ වැඩපිළිවෙල සඳහාත් අමාත්‍ය මණ්ඩලයට ඒ සුදුසු ආයෝජකයෙකු තෝරා ගැනීම පිළිබඳව අවසාන අදියරේ තිබෙන්නේ. ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම ඉතාමත් කඩිනමින් මේ කොච්චර වැරදි කළා අද පහුවදාට නැවත රිය දාමනය කරන්න පුළුවන්. එම නිසා මේ අය අරපරිස්සම පිළිබඳව තිබෙන ඉතාමත් අඩු තත්ත්වයක්. එම නිසා මේ සෑම රියදුරු බලපත්‍ර හිමි කෙනෙකුටම ලකුණ 24ක් ලබා දීලා පාරේ කරන සෑම වැරද්දකදීම ලකුණු කපා හැරීමේ ක්‍රමයක් හඳුන්වා දීම දැනට අවසාන අදියරේ තිබෙනවා. මේ වැඩ මේ යෝජනාව ඇවිල්ලා අවුරුදු 15ක් විතර වෙනවා. මේක ප්‍රමාද වෙලා තිබෙනවා. මේක අපි කියන්න ඕනේ. මේක ප්‍රමාද වෙලා තිබෙනවා. නව රියදුරු බලපත්‍ර ලබා දුන්නේ විශේෂයෙන්ම මේ රියානතුරු අවම කර ගැනීම වෙනුවෙන් මේ අකුසලතා ක්‍රමයේ ක්‍රියාත්මක කරන්න. නමුත් රියදුරු බලපත්‍රය ලබා දුන්නා මේ අකුසලතා ක්‍රමය ක්‍රියාත්මක වුණේ නැහැ. ඒ නිසා අපි දැනට මේකේ ඉතාමත් සාකච්ඡාවට ගණනාවක් පවත්වලා ඉතාමත් ඉක්මනින් මේ අකුසලතා ක්‍රමය හඳුන්වා දීමේ වැඩපිළිවෙල මුළු රට පුරාම අපි ආරම්භ කරනවා. එතකොට අවශ්‍යයි පාරවල්වල වේග සීමාව. වේග සීමා නැතුව අපට පොලිසියට බෑ, පුළුවන්කමක් නැහැ ඒ අය මේ නීතිය රැහැන්ට අසු කරගන්න. ඉතින් ඒ නිසා තමයි අපි ඒට සමගාමීව ඒ අකුසලතා ක්‍රමේ ක්‍රියාත්මක කිරීමට සමගාමීවම තමයි මාර්ග පද්ධතියේ මේ වේග සීමා සකස් කිරීමේ කටයුතු අපි ක්‍රියාත්මක කරන්නේ. ඉතින් ඒ වගේම අපි එක් පැත්තකින් තවත් විශේෂයෙන්ම සඳහන් කරන්න ලෝකයේ අනෙක් සෑම රටක්ම දිහා අපි ගත්තාම විශේෂයෙන්ම දියුණු රටවල් වල තිබෙන මාර්ග පද්ධතිය නෙමෙයි අපේ රටේ තිබෙන මාර්ග පද්ධතිය. ඒ සෑම රටකම දියුණු රටවල පාපැදි කරුවන් සඳහා වෙනම මන්තිරු තිබෙනවා. පහින් ඇවිදින පදිකයන් සඳහා වෙනම මන්තිරු තිබෙනවා. බස්සත් සඳහා වෙනම මන්තිරු තිබෙනවා. ඒ පාරවල් වලට වෙන කාටවත් ඇතුල් වෙන්න බෑ. අධිවේගී මාර්ගවල විතරක් නෙමෙයි. ඉතින් ඒ පැත්තෙන් බලපුවාම අපේ රටේ අධිවේගී මාර්ග පද්ධතිය විතරයි මාර්ගය සකස් කිරීමේදී ආරක්ෂාවක් පිළිබඳව තිබෙන මාර්ග පද්ධතිය බවට පත් වෙලා තිබෙන්නේ. නමුත් අනෙක් සෑම මාර්ගයකම කිලෝමීටරයක් තුල මං හිතන්නේ පාරට පිවිසුම් තියනවා 15ක් 20ක්. මේක තමයි අත්ත කතාව. ඉතින් ඒ නිසා රාත්‍රී කාර්යයේ මෙව විදුලි ආලෝකය නැහැ. ඒ නිසා මේ පාරවල් වල තිබෙන ආරක්ෂාව ප්‍රධාන වශයෙන්ම බලපාන මේ ක්‍රියා අනතුරු පිළිබඳව තිබෙන තත්ත්වයට. ඉතින් මේවා දියුණු මට්ටමට ගෙන ආ යුතුයි. මේක තමයි තිබෙන ප්‍රධාන වශයෙන්ම තිබෙන ප්‍රශ්නේ. ඉතින් ඒ වගේම අපි මේ වේග සීමා පිළිබඳවත් අනිවාර්යෙන්ම ඒ වැඩපිළිවෙල ඉතාමත් කඩනමින් අපි ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කිරීමට අපි කටයුතු කරනවා. ඒ වගේම මේ වන විටත් අපේ මාර්ග ආරක්ෂණ ජාතික සභාව මගින් රුපියල් කෝටියක මුදලක් ලබා දුන්න පොලිසියට රියදුරන් පරීක්ෂා කිරීම සඳහා අවශ්‍ය උපකරණ මිලදී ගැනීම. දැනට මත්ද්‍රව්‍ය භාවිතා කරපු අයට විතරයි දැනට පරීක්ෂා කරන්න පුළුවන්කමක් තිබෙන්නේ. නමුත් හෙරොයින් සහ එවැනි භාවිතා කරපු අයට පරීක්ෂණ කටයුතු කරන්න පුළුවන්කමක් නැහැ. ඒ අනුව ඒකේ ප්‍රායෝගික ප්‍රශ්න ගණනාවක් තිබුණා. පොලිසිය කිව්වා මේ කට්ටලයක අධිකරණ මේ ක්‍රියාමාර්ගවලට යනවා නම් ඒ කට්ටලයේ පරීක්ෂණ කටයුතු පිළිබඳව රාජ්‍ය ආයතනික නිර්දේශයක් අවශ්‍යයි කියලා. ඒ අනුව රස පරීක්ෂක දෙපාර්තමේන්තුවත් සමග සම්බන්ධ වෙලා මේ වන විට ඒ ඖෂධ අන්තරාය අධිකාරිය ඖෂධ අධිකාරිය තමයි මේක මිලදී ගත්තේ. අපේ අමාත්‍යාංශයෙන් සල්ලි දුන්නේ. පොලිසිය තමයි මේක ක්‍රියාත්මක කරන්නේ. ඒ අනුව ඒ තිබුණු පරිපාලන ප්‍රශ්න ටික निराකරණය කරලා මේ වන විට විශේෂයෙන්ම අපි ඉතිරි මාසෙ විතර ඇතුළත පොලිසිය විසින් මාර්ගයේදී මත්ද්‍රව්‍ය භාවිතා කරපු අය කියන ඒ රියදුරන් විශේෂයෙන්ම හෙරොයින් කුඩු මෙබැනි භාවිතා කරපු අයත් පරීක්ෂා කිරීමේ කටයුතු ආරම්භ කිරීමට කටයුතු කරනවා.
ගරු ඇමතිතුමා විනාඩි 2ක කාලයක්
තියෙනවා. ඉතින් ඒ නිසා මේ සියලුම කටයුතු සිදු කරනු ලබන්නේ අවසාන වශයෙන් අපේ අරමුණ මේ රියානතුරු අවම කර ගැනීම. මේ රියානතුරු අවම කර ගැනීම පිළිබඳව අපි විශේෂ අවධානයකින් යුතුව කටයුතු කළ යුතුව තිබෙනවා. ඉතින් ඒ වගේම මේ රියතුරු බලපත්‍ර ලබා දීමේ ක්‍රමයේ තිබෙන අඩුපාඩුකම් තිබෙනවා. දැන් අපි ප්‍රධාන කාර්යාලයේ පරිගණක අනුකාසාරයෙන් තමයි මේ ලිඛිත විභාගය තිබෙන්නේ. දිස්ත්‍රික් කාර්යාල 25ම එහෙම නැහැ. දැන් අපි බලාපොරොත්තු වෙනවා දිස්ත්‍රික් කාර්යාල 25ම අර ප්‍රශ්න පත්‍රයක් දෙනවා වෙනුවට ප්‍රශ්න 2500කින් විතර පරිගණක අනුසාරයෙන් 2500කින් 40කට තමයි උත්තර දෙන්නේ. ඒක වේරහැර එහෙම තමයි රියදුරු බලපත්‍ර ලබා දෙන්නේ. නමුත් දිස්ත්‍රික් කාර්යාලවල ලබා දෙන්නේ පරණ ප්‍රශ්න පත්‍රයක් දෙනවා. ඉතින් එතකොට මේ ප්‍රශ්න පත්‍රයේ තියෙන ප්‍රශ්න 40 විතරයි මේ බලා ගන්න ඕනේ. ඉතින් ඒ වගේම මේ සඳහා මේ විෂයමාලාව වෙනස් කිරීම අද අවශ්‍ය වෙලා තිබෙනවා. දැන් විශේෂයෙන්ම අපි බලාපොරොත්තු වෙනවා ගරු ඇමතුමාගේ උපදෙස් පරිදි රතු කුරුස සංවිධානයේ විසින් මේ ප්‍රථම ආධාර පිළිබඳව අද මේ වාහන අනතුරු අය රෝහල් වලට ගෙන යාමේදී තිබුණු නීතිමය තත්ත්වයට අපි රැකවරණ ලබා දීලා තිබෙනවා. කලින් මේ අය රෝහල් වලට ගෙන යන්නේ නැහැ. ඒ අයට අවශ්‍ය ඒ රෙගුලාසි දැන් අවසාන අදීරේ තිබෙන්නේ කටයුතු ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒ වගේම බලාපොරොත්තු වෙනවා මේ රිය බලපත්‍ර ලබා දීමේ පරීක්ෂණයේදී මේ ප්‍රථම ආධාර පිළිබඳවත් ක්‍රියාකාරකම් වල දැනුම මැන බැලීමට අනිවාර්යෙන්ම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ ලිඛිත ප්‍රශ්න වලට ප්‍රථම ආධාර පිළිබඳවත් ප්‍රශ්න කීපයක් අනිවාර්යෙන්ම අපි ඇතුළත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් එසේ කරන්න විශේෂම ගුණාත්මක රියදුරෙක් අපි බිහි කර ගැනීමේ අනිවාර්යෙන්ම අරමුණක් ඇතුවයි. ඉතින් එම නිසා විශේෂම මේ වාහන නියාමනය කුදෙක්ම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව රියදුරු බලපත්‍රයක් ලබා දෙන, ඒ වගේම වාහනයකට බලපත්‍රයක් ලබා දෙන දූෂිත ආයතනයක් විදිහට තමයි අපි පිළිගත යුතු එක. මේ රටේ සියලුම දෙනාගේ තිබෙන්නේ මේක අභියෝගයක්. ගරු ඇමැත්තුමත් මමත් වර්තමාන කොමසාරිස්තුමත් අපි අභියෝගය බාර අරගෙන තිබෙනවා. අපි අභියෝගය බාර අරගෙන ඒ තිබෙන සියලුම වැරදි ආකල්පයන් නිවැරදි කර ගැනීමට නවීන තාක්ෂණය හඳුන්වා දීමකින් තොරව මේ කිසිදු ප්‍රශ්නයක් සඳහා විසඳුම් ලබා ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි ඉහළම ප්‍රමුඛතාවයේ ඊ මෝටරින් ව්‍යාපෘතියත් ඇතුළු මේ සෑම කටයුත්තකටම තාක්ෂණය හඳුන්වා දීම තුළින් තමයි අපි මේ දූෂණය සහ වැරදි ක්‍රියාවන් නතර කරන්න තිබෙන එකම ක්‍රියාමාර්ගය. එහෙම නැතුව වෙනත් කිසිදු ක්‍රියාමාර්ගයක් අපිට මේ කරන්න බෑ. ඒක පිළිගන්න ඕනේ. ඉතින් ඒ නිසා ඒ සඳහා ඉහළම ප්‍රමුඛතාවය ලබා දීලා අපි කටයුතු කරනවා කියන එකත් විශේෂයෙන්ම සඳහන් කරමින් අපේ රටේ මේ ආර්ථික වශයෙන් වැදගත්ම ආයතනයක් විදිහට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වගකීම් අපි සියලුම දෙනාම ඒ වගකීම් බාර අරගෙන ඒ අභියෝගය මනාව අවබෝධ කරගෙන අපි කටයුතු කරනවා කියන එකත් සඳහන් කරමින් ඒ සඳහා සහයෝගයේ දායකත්වයේ දක්වන සියලුම දෙනාට අපි ස්තුතිය ප්‍රකාශ කරමින් මා නිහඬ වෙනවා. ස්තුතියි.
බොහොම ස්තුතියි.